තමන් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරෝ මුජබිර් රවුමාන් මන්ත්‍රීතුමා අධිකරණ සහ ජාතික ඒකකබද්ධතා අමාත්‍යතුමා ගැසීමට
අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, මෙම ප්‍රශ්නයේදී අයන්න රෝම ඉලක්කම් 1 සිට 5 දක්වා දත් නොමැති බැවින් පිළිතුරු ලබා දිය නොහැක. ආයන්න කොටස නොවේසේ නම් මේ මන්ද යන කොටසට ගරු කතානායකතුමනි, නීතිපති දෙපාර්තමේන්තුවේ ගොනු පවත්වාගෙන යන්නේ මේක අහන ප්‍රශ්නය තමයි වංචා දූෂණා ඝාතන යන වර්ගීකර යටතේ දේශපාලඥයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට දාපු නඩු ගැන තමයි අහන්නේ. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ ගොනු තබා ගැනීමේදී පුද්ගලයන්ගේ සමාජ තත්ත්වය වෘත්තිය හෝ තරාතිරම ඇතුළත් කරලා ලේඛන පවත්වාගෙන යන්නේ නැහැ. ඒක තියෙන්නේ කෝඩඩ් ප්‍රදේශ අනුව පුළුවන්, වර්ගයේ වර්ගය අනුව සමහර ළමාපචාර වගේ නම් පුළුවන්. ඒක නිසා මේ ගරු මන්ත්‍රීතුමා අහලා තියෙන ප්‍රශ්නවල උත්තර දෙන ආකාරයට එහෙම දත්ත ගබඩා කළත් නැහැ. ඒ තත්ත්වයක් නැහැ. මොකද ඒක කරන එක වැරදි නිසා එසේ කරලා නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නවල උත්තර දෙන්න හැකියි.
ප්‍රශ්නේ තියෙනවා ගරු කතානායකතුමනි, දැන් හරි දැන් නීතිපති දෙපාර්තමේන්තුව 2015, 2019, 2020, 2024 රාජ්‍ය නිලධාරීන්ට එහෙම දත්ත වෙන් කරලා වශයෙන් නැති වුණත් ඒ කාලය තුලදී දාපු නඩු ප්‍රමාණය කොයිතරම්ද කියලා කියන්න පුළුවන් නෑ මෙතුමා?
එහෙනම් එහෙම පුළුවන්. පුළුවන් පුළුවන් දාපු මෙමයයි. සාමාන්‍ය නඩු 15,000ක් 20,000ක් තියෙන තැනක් නේ. ඒ නිසා නැවත ප්‍රශ්නේ ඒ විදිහට ෆ්‍රේම් කරලා අහන්න. ඒ කියන්නේ මේ කාලය තුල අපරාධ නඩු කීයක් පවර්ලා තියෙනවද වගේ ඒවා පුළුවන්. ඒවා කියන්න බැරි කමක් නැහැ. හැබැයි ප්‍රශ්නේ මේ විදිහට ෆ්‍රේම් කරන්න වෙනවා. ඒතරයි මට එකට තොරතුරු අරන් යන්න පුළුවන්.
ගරු මන්ත්‍රීතුමා මේ විදිහට අර්ථ කටයුතු
කරනවා. ඔව් දැන් මෙහෙමයි
මේ. ගරු මන්ත්‍රීතුමා හරි.
ඔව් කතානායකතුමා දැන් මේ මේ
ගරු මාරිකාර මන්ත්‍රීතුමා. ගරු මන්ත්‍රීතුමා මේ විදිහට දැන් ඔබතුමාට දැන් දෙවෙනි අර ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ කියලා කිව්වම දෙවෙනි ප්‍රශ්නයක් නැහැ නේද ඔබතුමාට? මට තියෙන්නේ
උත්තර
දෙන්න
ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඕන නැහැ. එතුමාට ඒකටත් උත්තර දෙන්නත් ඉන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නෙමෙයි.
ඔබතුමා දෙන්න
මට අහන්න දෙන්නකො. මේ ගරු කතානායකතුමනි, දැන් ඔබතුමා කිව්වා දැන් මේ ආයි නැවත ප්‍රශ්නයක් අහන්න කියලා. හරි, දැන් නැවත ප්‍රශ්නේ අහන එක නෙමෙයි දැන් ඔබතුමා මට ඔබතුමා දැන් අද මේ ප්‍රශ්නෙට දැන් ඔබතුමා දැන් මට උත්තර දෙන්න ලෑස්ති වෙලා ආපු එකේදී ඉතින් මා ඒ දේශපාලඥයන් මේ රාජ්‍ය නිලධාරීන් දේශපාලඥයන් කියන වර්ග කරන්නේ නැතුව නීතිපති දෙපාර්තමේන්තුව ඔබතුමාට සමස්ත නඩු ප්‍රමාණයවත් දුන්නේ නැද්ද උත්තරයක් හැටියට?
නෑ. මොකද හේතුව මම කැඳෙව්වේ ඔබතුමා අහලා තියෙන ප්‍රශ්න වලට තමයි මම උත්තර කැඳෙව්වේ. මේ තියෙන්නේ වර්ගීකරණය කළා විශේෂිත ලෙස අහපු එකක්. මගෙන් අහලා ඇව්වා නම් මේ කාලය තුල ඒවා කොච්චරද කියලා මට ඒකට උත්තර දෙන්න පුළුවන්. මම ඒ තොරතුරු කැඳෙව්වේ නෑ ගරු මන්ත්‍රීතුමා. අවශ්‍ය නම් නැවත ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න මම ඒ ආකාරයට උත්තර දෙන්නම්.
ගරු පරිකාර මන්ත්‍රීතුමා.
කතානායකතුමනි, 2025 ජූලි මාසයේ 11, 15 සහ 17 යන දිනවල රැස් වූ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවිධ පාර්ශ්වයන් ගන්නා අදහස් විමසකින් අනතුරුව එකී වාර්තාව 2025 ජූලි මාස 22 දින මේ සභාවට ඉදිරිපත් කරන ලදී. එහිදී කරුණු කීපයක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ එකඟතාවය ලබා ගන්නා ලෙස අප විසින් විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දීමෙන් අනතුරුව එහිදී සීමා සහිත LTL හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම සතු කොටස් අවශේෂ සමාගමක් වෙත පැවරීමට කාරක සභාව විසින් එකඟ වූ දේශනා නීතිපති අනුමැතිය නොලැබෙන බැවින් එම වගන්තියට සංශෝධන රහිතව ඉදිරිපත් කරන ලැබ වගන්ති සඳහා කාරක සභාවේ අනුමැතිය ලබා දෙන ලදී. මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් යෝජනා කරන ලද පාරිභෝගික ආරක්ෂාවට අදාළ කරුණු පිළිබඳව නීතිපතිවරයාගේ මත විමසීමෙන් අනතුරුව අදාළ සංශෝධන සිදු කරන ලැබ බව බලශක්ති අමාත්‍යාංශය විසින් දැනුම් දෙන අතර ඒ සඳහා කාරක සභාව අනුමැතිය ලබා දෙන ලදී. සමාගම් අධ්‍යක්ෂවරුන්ගේ බැඳියාවන් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලැබූ වගන්ති එක් වගන්තියකට සම්පින්නන කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලැබූ වගන්තිය සම්බන්ධයෙන් කාර්ක සභාවේ අනුමැතිය ලබා දෙන ලදී. අතිරේක සම්ප්‍රේෂණ බලපත්‍ර ලාභීන් විසින් ඉදිරිපත් කළත් සම්ප්‍රේෂණ වත්කම් වල හිමිකාරීත්වය සඳහා කාල නිර්ණයක් අවශ්‍ය බවට යෝජනාව ඇතුළත් කොට නොමැතිව මුල් පනතේ පැවති ආකාරයෙන් මෙම වගන්තිය පවතින බවත් දැනුම් දුන් බැවින් ඒ සඳහාද අනුමැතිය ලබා දෙන ලදී. නීතිපතිවරයාගේ මත විමසුම අනුව අදාළ සංශෝධන සිදු කිරීමට කාර්ක සභාව විසින් දෙන ලැබූ තීරණය අනුව ක්‍රියාත්මක වෙන අදාළ සංශෝධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලැබූ බවත් ඉහත දින තුනේදීම පැවති රැස්වීමලදී සාකච්ඡා කළ කරුණු වලට අමතර කිසිදු කරුණක් මෙම කැබිනට් පත්‍රිකාව ඇතුළත් කොට නැමැති බවත් 2025 අගෝස්තු 5 වන දින පැවති කාර්ක සභා රැස්වීමේදී තහවුරු කරන ලදී. බොහොම ස්තුතියි.
ගරු හෙක්ටර් අප්පාමි මහතා, මුදල් ක්‍රම සම්පාදක සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, මම අහන ප්‍රශ්නේ.
ගරු කථානායකතුමනි, අයන්න රෝමන ඉලක්කම් 1 ආනයනික බහලුම් නිදාස් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ඇති වූ තදබදයට පිළියම් නිර්දේශ කිරීම සඳහා නොව, නමුත් පරිගණක පද්ධතිය මගින් ස්වයංක්‍රීයව භෞතික පරීක්ෂාව සඳහා තේරුණු, එහෙත් භෞතික පරීක්ෂාවකින් තොරව බැහැරව වෙනත් නිර්ණායක මත නිදාස් කිරීමට හැකි අවදානම අවම වූ බහලුම් තෝරා ඒවා නිදාස් කිරීම සලකා බැලීම සඳහා කමිටුවක් ස්ටියරින් කමිටි පත් කිරීමට ශ්‍රී ලංකා රේගුව 2024/07/23 වෙනිදා කටයුතු කර බව දනිමි. රෝම ඉලක්කම් 2 මූලිකවම අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ආදායම් හා සේවා SP අරුක්ගොඩ මහතාගේ අධීක්ෂණය යටතේ LKHDK අරේවත්ත මහතා ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ, GMB ගජනායක මහතා ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ, SAT B සුරවීර මහතා රේගු අධ්‍යක්ෂ යන නිලධාරීන් මෙම කමිටුවට පත් කළ අතර GMB ගජනායක මහතා විශ්‍රාම යාම මත MKSP ජයවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ ඊට පසුව පත් කරලා තියෙනවා. රෝම ඉලක්කම් 3 2024/07/23 වෙනිදා දින පත් කරන ලද කමිටුව බහාලුම් තදබදේ කළමනාකරණය කරගත නොහැකි අවස්ථාවලදී අවශ්‍යතාවයේ පරිදි විටින් විට රැස් වූ අතර 2025/08/18 වෙනි දින දක්වා කාලය තුළ එවැනි අවස්ථා 14කදී රැස් වී ඔවුන්ට ලබා දුන් නිර්ණායකවලට අනුකූලව අවදානම අවම වීම බවට තෝරාගත් ආනයන බහලුම් එකතුව 2527ක් මේ වෙනකොට නිදහස් කිරීමට කමිටුව තීරණය කරලා තියෙනවා. රෝම ඉලක්කම් 4 කමිටුව විසින් ඔවුන්ගේ විෂය පරිචය හා පළපුරුද්ද පදනම් කරගෙන ආනයන සටහන් කරය හා අදාළ ආනයන ලියවිලි පරීක්ෂා කර පහත කරුණු පිළිබඳව සෑහීමකට පත්වීමෙන් පසු බාලුන් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කරනවා. ඒ අනුව 1 දිගු කාමරය ලෝන් රූම් කියන එකේ ආනයන සටහන් කර සම්මත ක්‍රියාවලිය අවසන් කර තිබීම, 2 මිල පිරික්සු මංසේ වෙත යොමු වී ඇති ආයතනයන්වල ඒවායේ වටිනාකම තක්සේරු කිරීමේ ක්‍රියාවලිය අවසන් කර තිබීම, 3 නීති බලාත්මක කරන අංශයේ විසින් වැඩිදුර පරීක්ෂා සඳහා තෝරාගෙන නොමැති වී තිබීම, 4 අදාළ බහලුම් වල නීති විරෝධී ද්‍රව්‍ය ඇති බවට බුද්ධ්‍යාංශ තොරතුරු ලැබී නොතිබීම, 5 ගෙවිය යුතු සියලු බදු මුදල් ගෙවා තිබීම. ඒ කාරණාවලටත් අමතරව ඒ නිදහස් කිරීම සඳහා පහත කරුණුද පහත නිර්ණායකයන් කෙරෙහිද අවධානය යොමු කරනවා. 1 ආනයන ලියවිලි වල අදාළ භාණ්ඩ සාම්පල්ලෝ පිරිවිතර පරීක්ෂාවකින් තොරව නිශ්චිතව හඳුනා ගැනීමට අවශ්‍ය විස්තර සපයා තියෙනවද කියන කාරණය, 2 ආනයන කරුවන් කිහිප දෙනෙකුට අයත් භාණ්ඩ එකම කන්ටේනරේ අසුරා නොතිබීම, ඒ වගේම ආනයන සටහන් කරේ භාණ්ඩ වර්ග 7ක් නොඉක්මවා තිබීම, බහලුම් පරිලෝකණය ස්කෑන් කරන පද්ධතිය හරහා ස්කෑන් කරලා තියෙන්නට ඕනේ, ඒ වගේම කමිටුවට සුදුසු අයගෙන වෙනත් කරුණුත් සැලකිලට ගන්නවා. රෝමන ඉලක්කම් 5 ශ්‍රී ලංකා රේගුව විසින් පරීක්ෂා කිරීමකින් තොරව භෞතික පරීක්ෂා කිරීමකින් තොරව බහලුම් නිදාස් නොකරන අතර පරීක්ෂා කිරීම සඳහා විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරනු ලැබේ. එෙහිදී අවදානම තක්සේරු කිරීමෙන් අනතුරුව එම අවදානම අවම වන ආකාරයට අදාළ නිදාස් කිරීම සිදු කරනු ලැබේ. 6 අදාළ නොවේ ප්‍රධාන ආයන්න ප්‍රශ්නය, පනතේ ඇති ප්‍රතිපාදනයන්ට අමතරව 2025/18 වෙනිදා නිදාස් කරන ලද බහලුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් පශ්චාත් නිෂ්කාශන විගණනයක් දැනටමත් ආරම්භ කරලා තියෙනවා. එවගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමා, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය. දැන් මේ සම්බන්ධව සමාජයේ කතිකාව තියෙන්නේ මෑතදී සිද්ධ වෙච්ච භයානකම ජාවාරම හැටියට තමයි මේක සලකන්නේ. මේක සලකද්දී විශේෂයෙන්ම මේකේ අමාත්‍යතුමා හැටියට ගරු ජනාධිපතිතුමා කමිටුවක් දාලා ඒ කමිටු වාර්තාවකත් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කමිටු වාර්තාව විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා රතු කන්ටේනර් සම්බන්ධ. ඒ අභ්‍යන්තරයේ තිබිච්ච දේවල් සම්බන්ධව විශාල ගැටලුවක් තියෙනවා. ඒක නිවැරදි කරලා නැහැ කියන එක මේකේ සඳහන් වෙලා තියෙනවා සම්පූර්ණයෙන්. එතකොට අපේ මේ අර්ජුනා මන්ත්‍රීතුමා කිව්වා විශේෂයෙන්ම LTT සංවිධානයේ ආයුධ ආවා කියලා මේ කන්ටේනර්. දැන් මේක බරපතල ප්‍රශ්නයක්. මේක ආණ්ඩුවටත් බරපතල ප්‍රශ්නයක්. එතුමා එහෙම කතාවක් කිව්වනේ, එහෙම එකක් ආව මේකේ ඇතුළේ අවිල්ල තියෙනවා කියලා එහෙම පණිවිඩයක් එතුමාට දැනගන්න ලැබුණ කතාවක් කිව්වනේ. එතකොට මේ ප්‍රශ්නය මේක ආමට ගියාට අතරලා මෙහෙම උත්තර දීලා විතරක් ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මෙතනදී අපි දැක්කා විශේෂයෙන්ම නියෝජ්‍ය ඇමතිතුමා කිව්වා වගකීම බාර ගන්නවා මේකෙන් එළියට ගිය භාණ්ඩ සම්බන්ධව යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම්. ඒ වගේම මම හිතන්නේ වෘත්තීය සමිතිත් කිව්වා මේක වැරදි කියලා. මේ කමිටු වාර්තාවෙත් කියනවා මේක වැරදි කියලා. මේ ක්‍රමවේද. එතකොට මේ රතු කන්ටේනර් සම්බන්ධව ගත්ත තීන්දුව දැන් අභ්‍යන්තරව විශේෂයෙන්ම ඒ විමර්ශනයකට අමතරව අභ්‍යන්තර ගන්න පුළුවන් තීන්දුව తీරන. ඔව්, දැන් එතකොට දැන් අද වෙනකොට මට ඔබතුමා කියන්න මොකක්ද මේ සම්බන්ධව අරගෙන තියෙන තීන්දුව විශේෂයෙන්ම මේ කමිටු වාර්තාව සම්බන්ධව. එක පැත්තකින් මේක පාර්ලිමේන්තුවට ඔබතුමාලා ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ, මොකද අමාත්‍යතුමාට මේ ඉල්ලපු වාර්තාවක් නිසා. හැබැයි මේ අද පැනනගිලා තියෙන ප්‍රශ්නය අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි මේ වාර්තාව. හරිනම් ආණ්ඩුවේ ඉදිරිපත් කළා මේක සාකච්ඡාවට ගන්නවා. හැබැයි මේක විපක්ෂයෙන් ඉදිරිපත් කරේ. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව එහෙම ඉදිරිපත් කරෙත් නැහැ, මේකට හරි පිළිතුරක් දීලත් නැහැ. හැබැයි මේ රතු කන්ටේනර් අස්සෙ තිබිච්ච සම්බන්ධව භාණ්ඩ සම්බන්ධව අපිට විශේෂයෙන්ම ලයිස්තුවක් ලබා දෙන්න ඔබතුමා සූදානම්ද? මේ කන්ටේනර් ගෙනාපු ආයතන ටික සහ මේ කන්ටේනර් වල අඩංගු වර්ග මොනවාද කියන එක මේ උත්තරීතර පාර්ලිමේන්තුවට සභාගත කරන්න පුළුවන්ද කියලා පළවෙනි ප්‍රශ්නේ විදිහට ඔබතුමාගෙන් අහනවා.
ඔව්, කකර කථානායකතුමනි, මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ පරිදි මේ නිදහස් කිරීමේ ක්‍රමවේදය මගේ පිළිතුරේ සඳහන් කරා. අවස්ථා කලින් අවස්ථා 13යි, මේ අවස්ථාවත් 14යි. ඒ තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම මේ දීලා තියෙන වාර්තාව අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සඳහන් කළා. ඒ විදිහට තදබදේ එනකොට බහලුම් නිදහස් කිරීමේ ක්‍රමවේදය අවධානම් කළමනාකරණය කිරීමේ කමිටුව තමයි රේගුවපත් කරලා තියෙන්නේ. නමුත් ඔබ සඳහන් කළා වගේ සමාජ මාධ්‍ය එළියේ කතාවක් නිර්මාණය වුණා විවිධ විදිහේ මේ අඩංගුයි කියලා. ඒ නිසාවෙන්ම වෙනම කමිටුවක් පත් කළා මේ පිළිබඳ පරීක්ෂා කරන්න. ඒ වාර්තාව තමයි භාණ්ඩාගාර ලේකම්තුමාට බාර දීලා තියෙන්නේ. ඒ වාර්තාව අපි ඉදිරියේදී ඉදිරිපත් කරන සියලු කන්ටේනර් වල නම්ගම් විස්තර තියෙනවා. ඊට අමතරව ගරු මන්ත්‍රීතුමනි, දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරලා තියෙනවා. අභ්‍යන්තර විගණනයක් සිදු වෙමින් පවතිනවා. ඒ තොරතුරුත් අපි ඉදිරියේදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
කථානායකතුනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය. දැන් මේ සිද්ධියෙන් පසුවත් වාර්තා වුණා ලුණු සම්බන්ධව කන්ටේනර් 6ක් එළියට ආවා කියලා වරායෙන් මේ වගේ කිසිම පරීක්ෂාවකින් තොරව. එතකොට දැන් මෙතන ප්‍රශ්න කීපයක් ඇති වෙනවා. එක පැත්තකින් අන්තරකාරී භාණ්ඩ විනාශකාරී භාණ්ඩ අද විශේෂයෙන්ම පාතාලයේ රජ කරන ආයුධ අරගෙන මේ සියල්ලටම බලපාලා තමයි සියලු දෙනාම කතා කරන්නේ එළියේ. එතකොට මේ සම්බන්ධව ගන්න තීන්දුව తీරන වගේම දැන් විශේෂයෙන්ම රජයට අවිය යුතු බදු සම්බන්ධ විශාල ගැටලුවක් මෙතන තියෙනවා. එතකොට මේ ලුණු කන්ටේනර් ටික එළියට ආවේ කොහොමද? ඒක කොයි ආකාරයෙන්ද සිද්ධ වුනේ? මෙන්න මේව පිළිබඳව ඔබතුමාලා මේ දැන් මේවැනි වැරද්දක් වෙලා කියලා ප්‍රශ්නයක් සමස්ත රට තුළම ක්‍රියාත්මක වෙනවා වගේම ඊට පස්සේ කමිටුවක් දාලා ඔබතුමාලා ඒකෙන් වාර්තාව කරගත්තට පස්සේ නැවත වතාවක් ලුණු කන්ටේනර් 6ක් එළියට එනවා නම් එතන මොකද්ද තියෙන සම්බන්ධතාවය සහ එතන තියෙන ජාවාරම් මොකද්ද? මෙන්න මේ පිළිබඳව ඔබතුමා මොකද්ද දෙන්න තියෙන පිළිතුර?
කතානායකතුමනි, ලුණු කන්ටේනර් සම්බන්ධයෙන් මේ ප්‍රශ්න වලට යොමු කරලා නැහැ. ඔබ නිශ්චිතව ඉදිරිපත් කරනවා නම් ඒ ලුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ලුණු විතරක් නෙමෙයි, විවිධ භාණ්ඩ සම්බන්ධයෙන් කන්ටේනර් නිදාස් කිරීමේදී යම් යම් ගැටලු පැනනගිනවා නම් ඒකේ අදාළ බලාධිකාරිය තමයි රේගු දෙපාර්තමේන්තුව. ඒ කටයුතු සිද්ධ කරනවා. ඒ නිසා ඔබට විශේෂයෙන් ප්‍රශ්නයක් මතු කරන්න තියෙනවා ලුණු සම්බන්ධයෙන්. ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මේ පැනනගින ප්‍රශ්නේදී ඒක අදාළ වෙන්නේ නැහැ.
ගරු වෛද්‍ය කාවින්ද හේෂාන් ජවර්ධන මහතා බලසත්ති අමාත්‍යමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක A1 ඔව් 2025 පෙබරවාරි 10 වෙනි දින මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් පූර්ව අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව දිවයින පුරා විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරන ලදී. විදුලි ඉල්ලුම කළමනාකරණයේ සටහනේ ඇමුණුම එක විදියට සභාගත කරලා තියෙනවා. දක්වා ඇති පරිදි පැය 15:30 පැය 22 අතර කාලය තුළ පාර්භිකයට උපරිම පැය එකහමාර කාලයක් සඳහා විදුලි ඉල්ලුම කළමනාකරණ වාර සේවා සැපයුම් පදනමක් මත, ඒ කියන්නේ රොටේෂනල් බේසිස් සිදු කරන ලදී. ප්‍රසංග 2, එසේ ඉල්ලුම් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය ඇති වූයේ 2025/09 දින සමස්ත විදුලි පද්ධතිය බිඳුවැටීමේ අනතුරුව ලක්විජය බලාගාරයේ සිදු වූ ප්‍රාචීර ඩයෆ්‍රම් හානිය නිසා එහි ඇති ජනන ඒකක 3 විදුලි පද්ධතියට ලබාගත නොහැකි වීම හේතුවෙන් උත්පාදන ධාර්තාවේ හිඟයක් ඇතිවීම නිසා කෙසේ වෙතත් මෙගාවොට් 810ක් බලදායි ධාර්තාවක් සහිත ලක්විජය බලාගාරයේ ඒකක 3 ලබාගත නොහැකි වුවද ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලීම මත මෙම කාලය තුළ තාවකාලිකව ලබාගත හැකි වූ සබාධානමේ බලාගාරය ඇතුළු අනිකුත් විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමෙන් ඉල්ලුම කළමනාකරණ අවශ්‍යතාවය මෙගාවොට් 250 දක්වා අඩු කර ගැනීමට හැකි විය. උත්තරංග පිළිතුරු අංක 3, ලක්විජය බලාගාරයේ ඒකක පාචීරවල අක්‍රීයතාවෙන් හේතුවෙන් දිගු වේලාවක් බලාගාර පද්ධතියට ලබාගත නොහැකි වීම නිසා ඒ හේතුව මගහරවා ගැනීම පිණිස එසේ සම්පූර්ණ පද්ධතිය බිඳවැටීම අතරතුර ඇතිවිය හැකි ප්‍රාචීර අක්‍රීයතාවය සහ බොයිලරු ජලප්‍රවාහන අවම කිරීම සඳහා මූලික පියවරගෙන ඇත. ඊට අමතරව දහවල් කාලයේදී ඇතිවන පද්ධති අසමතුලිතතාවය හෝ සමතුලිතතාවයේ අවධානම කළමනාකරණයට අදාළ සැපයුම් ගිවිසුමට අනුකූලව බොහෝ මේ වෙන විට ක්‍රියාත්මක කරනු අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබ ඇත. ප්‍රශ්න අංක 1A අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අපි දන්නවා මේ රටේ පැවැත්මට සහ ජනජීවිතයට විදුලි බලය සහ බලශක්තිය ඉතාමත් වැදගත්. එවැනි තත්ත්වයක් තියෙද්දී අපේ ජාතික විදුලි බල පද්ධතිය බිඳ වැටෙනවා. මේ වසරේ දිනක පැය 24කට ආසන්න කාලයක් අපිට බ්ලැක්අවුට් එකක් ඇමතුමා ඇති වෙනවා. ඒදී ඔබතුමා මාධ්‍යයට ප්‍රකාශ කරා විශේෂයෙන්ම මේ රිලවෙක් එහෙම නැත්නම් වඳුරෙක්ගේ හේතුවක් මත තමයි මේ බ්ලැක්අවුට් එක සිදු වුණේ කියලා. ඊට පස්සේ ගරු ඇමතුමා ඔබතුමා පරීක්ෂණ කමිටුවක් පත් කරනවා. මේ පරීක්ෂණ කමිටුවේදී ප්‍රකාශ වෙනවා සංඛ්‍යා පාලන සඳහා භාවිතා කරන වික්ටෝරියා ජනන යන්ත්‍රයේ කළමනාකරණ පද්ධතියේ සිදුවෙච්ච අක්‍රමිකතාවයක් නිසා තමයි මේ බ්ලැක්අවුට් එක සිදු වෙන්නේ කියලා. එතකොට මේ පරීක්ෂණ කමිටුවේ යම් නිර්දේශ දීලා ඇති, අපි කැමැති දැනගන්න මේ නිර්දේශ මොනවද, ඒ නිර්දේශ ඔබතුමා ක්‍රියාත්මක කරලා තියෙනවද, එහෙම නැත්නම් ඔබතුමා අර කියපු ආකාරයට ඇත්තටම රිලවෙක් නිසා වඳුරෙක් නිසා මේ බ්ලැක්අවුට් එක සිදු වුණාද, ඒකද තාමත් මේ 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 ඔබතුමාලා විශ්වාස කරන්න කියන එක දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, ඇත්තටම මූලික හේතුව තමයි ඇත්තටම සීමාකාරී අවස්ථාවේ තිබිච්ච පද්ධතිය මූලිකව අසමතුලිත වීම නිසා එහි සංඛ්‍යාතය. වික්ටෝරියා බලාගාරය කියලා කිව්වේ ඒක සංඛ්‍යාතය කන්ට්‍රෝල් කරන බලාගාරයක් විදිහට තියෙන හින්දා සංඛ්‍යාතය කියන්නේ හර්ට්ස් 50ට වැඩිය ගොඩක් අඩු වුණාම ඕ වැඩි වුණාම ඒවා ඔෆ් වෙන්න තමයි හදලා තියෙන සිස්ටම් එකකින් මොකද සංඛ්‍යාතය 50ට කිට්ටු නැත්නම් අපි මේ බල්බ් එකක්වත් පත්තු වෙන්නේ නැහැ එතකොට ඒකේ පද්ධති ආරක්ෂාව සඳහා තමයි ඒවා තියෙන්නේ එතකොට ඉන්වර්ටර් එකක් උනත් ගත්තොත් ඒකේ රේන්ජ් එකක් තියෙනවා ඒකට පල්ලෙහාට වැටුණාම තමයි අර දිගටම ෆ්‍රීකවන්සි එක ඩ්‍රොප් වීම නිසා තමයි මේ පද්ධතියක් බ්ලැක්අවුට් එකට වෙලා තියෙන්නේ අරක තමයි මූලික හේතුව ඉතින් අපි දැන් මූලික හේතුව ඒක වුණාට ඒකට අදාළ අර වාර්තාවේ තියෙන ගොඩක් දේවල් අපි ෂණිකව ඉක්මනින් ගන්න පුළුවන් දේවල් අපි ක්‍රියාත්මක කරගෙන යනවා ඒකක් තමයි මේ ඔය ලක්විජේ බලාගාරයේ මේක පටන් ගත්ත දවසේ ඉඳන් කරන්න තිබිච්ච දේවල් නොකරපු දේවල් ඒ කියන්නේ එකපාරට ඩයෆ්‍රම් 3ම ගිහිල්ලා ඕෆ් වෙන මට්ටමට තමයි එදා ඉඳන් තිබුණේ දැන් අපි ඒකට අවශ්‍ය ප්‍රිකෝෂන්ස් ඒක එහෙම නැතුව සොෆ්ට් විදිහට ඒක නවත්තගෙන එතකොට අපිට පැය 24ක් ඇතුළත ආරම්භ කරන්න පුළුවන් අඩුම ගන්න මේක දවස් 4ක් යනවා දැන් ඒකට අපි ප්‍රතික්‍රම යොදාගෙන යනවා අවශ්‍ය දේවල් ඒකේ කෙටි කාලීන මධ්‍ය කාලීන දීර්ඝ කාලීන විදිහට අපිට කරන්න දේවල් තියෙනවා ඒ වගේම පද්ධති කළමනාකරණය විශේෂයෙන්ම හිරුවෙලිය වැඩි දවස්වල එන මේ පාලනයකින් තොරව ඒ කියන්නේ අපිට දකින්න බෑ සිස්ටම් කන්ට්‍රෝල් එකට පේන්නේ නැහැ කොච්චර එනවද කියලා මේක හැදිලා තියෙන හැටි ඒව දැන් අපි නිවැරදි කරගෙන සහ ඉදිරියේදී අවශ්‍ය මේ ඩෙවලොප්මන්ට් කරන්න අපි කරගෙන යනවා ඒවට සමහරෙන් ඒ අර කිව්වාගේම දීර්ඝකාලීන ඒවා කෙටි කාලීන ඒවා තියෙනවා අපි ඒ විදිහට තමයි මොකද ওই தත්ත්වය ඊට පස්සේ ඊටත් වැඩි අමාරු අවස්ථා ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ පෙබරවාරි 9 වෙනිදාට පස්සෙත් අපි හැබැයි ඒ අපේ ප්‍රිකෝෂන් සහ ඒකට අපේ මේ වෘත්තිකයන් ඒ කියන්නේ ඉංජිනේරුවන් කාර්මික ශිල්පීන් බොහොම උනන්දුවෙන් වැඩ කිරීම නිසා සහ අපි ඒකට අවශ්‍ය ගයිඩන්ස් සහයෝගය දීවි නිසා යම් මට්ටමකට දැන් පාලනය කරගෙන යනවා මේක ස්ථිර කරන්න අපි බැටරි ස්ටෝරේජ් ඒ නැත්නම් මේ පම්ප් ස්ටෝරේජ් ඒ වගේ දේවල් වලටත් අපිට දවල් කාලේ යන්න වෙනවා ඉතින් ඒවට අවශ්‍ය මූලික දේවල් අපි පටන් ගන්න තියෙනවා දැන් ටෙන්ඩරයක් අපි කැඳවලා තියෙනවා බැටරි ස්ටෝරේජ් මෙගා 160ක් අපිට ගන්න. ඉතින් මේ වගේ අපි මූලික දේවල් අපි ආරම්භ කරලා තියෙනවා. අතන තවත් කරන්න තියෙනවා. මොකද ඒක එකපාරට කරන්න බෑ. මොකද අපි මහා භාණ්ඩාගාරයේ මුදල් දාලා නෙමෙයි සීබී එක දුවන්නේ මේකේ. මිනිසුන්ගේ බිලේ සල්ලි වලින්. එතකොට අපිට ඩෙවලොප්මන්ට් වලට ණය ගන්න ඕනේ. ඒ වගේ දේවල් වලට ණය ගන්න ණය දෙන ආයතන වලින් සාමාන්‍යයෙන් අවුරුදු එකමාරක් විතර යනවා ණය මේ ඕකේ කරත් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ වගේ කාලයක් තියෙනවා. අපි ඇත්තටම ඉදිරි වසර කීපය තුළ මේක අනිවාර්යෙන් එහෙම නොවෙන්න. මොකද ලෝකේ ඕන්තරම් සොලූෂන් අරන් තියෙනවා. එතනට අපි ගෙනියනවා. ඒක වකීමෙන් අපි කියනවා.
ගරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය අජිත් පී පෙරේරා ගරු මන්ත්‍රීතුමා ආසන්න.
ගරු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මම සතුටුවන්ත වෙනවට අවස්ථාව ලබා දීම පිළිබඳව. ගරු ඇමතිතුමා, ඔබතුමාලගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා විදුලි බල පද්ධතියේ සිදුවන තාක්ෂණික හානි සහ ආයතන කළමනාකරණ මට්ටමින් සිදුවන පාඩු අවම කර ගැනීමට මහජන උපයෝගීතා කොමිසම් මගින් පියවර ගැනීම කියන පොරොන්දුව දීලා තියෙනවා 25 වෙනි පොරොන්දුව. එතර මේ විදුලි බල ක්ෂේත්‍රයේ පාරිභෝගිකයාට මේ සිදුවුණු සිදුවීමෙන් විශාල හානියක් වුණා. ඒ වගේම ඉදිරියට වෙන්න පුළුවන් අනාගතයේ විවිධ අවස්ථාවල මේ ඒ ඉවෙනි ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. දැන් එවැනි තත්ත්වවලට මුහුණ දෙන්න නම් පාරිභෝගික අයිතිය ශක්තිමත් කරන්න ඕනේ. ඒ කියන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ශක්තිමත් කරන්න ඕනේ. ඒ වගේම විදුලි බල පනති අද තියෙන නීතියේ පාරිභෝගික අයිතිය ශක්තිමත් කරන්න අවශ්‍යයි. ඔබතුමා ඒක පිළිගන්නවා. නමුත් දැන් අද දින ඉදිරිපත් කරන මේ සංශෝධන පනත් කෙටුම්පතේ රජයේ විසින් ඉදිරිපත් කරපු මුල් කෙටුම්පතේවත් අද දින ඉදිරිපත් කළ තියෙන සංශෝධන වලදීවත් මේ පාරිභෝගික අයිතිය ශක්තිමත් කරන පුරවැසිය ආරක්ෂා කරන ජාතික පද්ධතියත් ආරක්ෂා කරන මේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රතිපාදන කිසිවක් නැහැ. අපි මේ පිළිබඳව අධීක්ෂණ කාරක සභාවේ ඉදිරිපත් කරපු යෝජනා පවා අද ඉදිරිපත් වෙලා නැහැ. ඉවත් වෙලා තියෙනවා. ඒකට නීතිමය හේතු තියෙන පුළුවන්. ඒකට හේතු උනේ මුල් කැටුම්පතට ඉදිරිපත් නොකිරීම බව නීතිපතිවරයා කියන. ඒතර ඇයි පාරිභෝගික අයිතිවාසිකම් ගැන මෙච්චර සැහැල්ලුවෙන් සලකන්නේ? ඇයි ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණ ප්‍රකාශයේදී පැහැදිලිව පාරිභෝගික ආරක්ෂා කරන අලුතෙන් නීති රීති ගැන එනවා කියලා තියෙද්දි පොරොන්දු වෙද්දි තාක්ෂණය ගැන දන්න මේ රටේ ඉන්න ඉංජිනේරුවන් වගේම සාමාන්‍ය මිනිස්සුත් මේ ප්‍රශ්නේ දිගින් දිගට මතු කරද්දී ඇයි මේ අවස්ථාවේ මේ වැදගත් බරපතල සංශෝධනයක් කරන වෙලාවේ පාරිභෝගික අයිතිය විදුලි පාරිභෝගිකයේ අයිතිය සුරක්ෂා කරන මේ අලුත් ප්‍රතිපාදන ඉදිරිපත් නොකළේ ඇයි? ඔබතුමාලා මහජන උපකීතා කොමිස සභාව දුර්වල කරනවද? පුරවැසියාගේ පාරිභෝගික අයිතිය දුර්වල කරනවද? නැත්නම් මොකද්ද ඔබතුමාලගේ ප්‍රතිපත්ති?
ගරු කතානායකතුමනි, ඒක ඇත්තම අතීතයේ දන්න හැමෝම දන්නවා. පාර්ලිමේන්තුවට යෝජනා ගෙනල්ලා මහජන උපකීතා කොමිසමේ සභාපතිව එළවපු ආණ්ඩු වල හිටපු කට්ටිය තමයි මේ අහන්නේ අපේ ප්‍රශ්න. උත්තර මෙහෙමයි, ප්‍රශ්නෙට උත්තරය දෙන්න දෙන්නකෝ. අනේ ඔබතුමා ඇව්වා අනේ. ඉතින් මෙහෙමයි ඔබතුමාලාට කරන්න, දැන් මේක අපි කිසිම විදියකට පාරිභෝගිකයන්ගේ ආයිතිවාසිකම් නැති කරලා නැහැ. අනේ ඇයි රිදෙනවද? ඇයි රිදෙනවද ඔච්චරම මන්ත්‍රීතුමා? මොකද අපි උත්තරය දෙන්න අපිට ඉඩ දෙන්න. අනේ ඇත්ත කතා කරන්න අපිට පුළුවන්, බොරු කතා කරන්නයි අපි කැමති නැත්තේ. අනේ මොකද ඒව නැති කරපු ආණ්ඩුවල මන්ත්‍රීවරු මෙතන මේ විදියට කෑගාල වැඩක් නැහැ. අපි ඒක අනිවාර්යෙන් පාරිභෝගිකයගේ පැවැත්ම අපි අනිවාර්යෙන්ම ඉටු කරනවා. ඒක බයෙන් දෙපා ඔබතුමාල්ලා වගේ නෙමෙයි.
ගරු අමාත්‍යතුමා පිටුර ලබා දෙන්න, ඔබතුමාල්ලා නිස්සද්ද වෙන්න.
ඇයි ඇත්තම කලබල වෙන්න එපා. ඉතින් අපි මේ උත්තරය දෙන්න හැදුවා විතරයිනේ. නෑ
මේ ගරු අතුරුමල
ඔබතුමා දන්නවා.
ගරු මාතුමා
ඔය කියන කතන්දරේ 24 පනතෙත් නැහැ. අපේ විතරක් නෙමේ, ඔරිජිනල් 24 පනතෙත් නැහැ. ඒ ආණ්ඩුව අපේ නෙමේ. හරිනේ ඔබතුමාලා කියපු එක හරි, අපි සංශෝධනය කරන්න ඉදිරිපත් කරා. හරිනේ ඔබතුමා යෝජනා අපි අරගෙන ආංශික කාරක සභාවේදී ඒක ඉදිරිපත් කරා. ඒකේ සාක්ෂි මෙතුමා ආංශික කාරක සභාවේ සභාපතිතුමා අද ප්‍රකාශ කරා ප්‍රසිද්ධිය මෙතනම. හරිනේ අපි ඒක කරලා නැතුව නෙමේ, හැබැයි උපසාවියෙන් ඒක රිජෙක්ට් කරා. ඒ වගේම මහජනතා උපිතේ කොමිසම කියන්නේ විදුලි බලයට විතරක් අදාළ එකක් වෙන්න බෑ. අපි ඊට වැඩි පුළුල් විදියට මේක ගැන හිතන්නේ. මොකද මහජන උපවිතා කොමිසම කියන්නේ මේ හැම එකම වතුර, ජලය, විදුලිය, තෙල් හැම දෙයක්ම එන්න ඕනේ. හරිනේ මෙතන අපි විදුලි බලයේ හව විදුලි බිල විතරක් විදියට පටුව දකින්නේ නැහැ. ඒකින්ද තමයි අපි ඇත්තටම අපි මේ පනත සම්මත උනාට පස්සේ අපේ ඊළඟ පියවර තමයි එනර්ජි ට්‍රාන්සිෂන් ඇක්ට් එකක් අපි ගේනවා මේ පාර්ලිමේන්තුවට. ඒකෙදි ඔය ඔක්කොම පුළුල් විදියට අරගෙන, එනර්ජි විදියට අරගෙන අපි මේ ගැන කතා කරලා, ඔය මග ඇරිච්ච හෝ අඩුපාඩු වෙච්ච දේවල් ඔබතුමාලගේ යෝජනා අරගෙන අපි ඉදිරියට ක්‍රියාත්මක කරන එක ගැන කිසිම සැකයක් තියාගන්න බෑ. මොකද අපිට අවශ්‍ය මේ ශ්‍රේෂ්ත්‍රය, බලශක්ති ශ්‍රේෂ්ත්‍රය සාර්ථක විදිහට සහ රටට ඇත්තටම ආරක්ෂාව සපයන විදිහට මේ ක්‍රියාත්මක කිරීම. ඒ හින්දා යෝජනා අපි අතහැරලා නැහැ. ඔබතුමා ඒක දන්නවා. ඒ හින්දා මේ අපි ඒකට පොසිටිව් ධනාත්මක විදිහට තමයි අපි ප්‍රතිචාර දක්වන්නේ. ඒක අනිවාර්යෙන් අපි ඊළඟ එක මේ අවුරුද්ද ඇතුළතම අපි ලබන අවුරුද්ද මුල වෙනකොට අපි ගේනවා.
ගරු නීතිඥ තමින්රාණි කිරියල්ල මහත්මිය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, මම අසනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, පිළිතුරු A1 තින මුළු රෝහල් සංඛ්‍යාව 159යි. ඊට පස්සේ ආව දින රෝහල් වල නම් කවරේද කියලා, එම රෝහල් වල නම් එමුණුම එකමගින් දක්වා තිබෙනවා. ඒකේ මහනුවර දිස්ත්‍රික්කයේ රෝහල් 77ක්, මාතලේ 31ක් සහ නුවර එළියේ 48ක් තියෙනවා. ඊට පස්සේ එක් එක් රෝහල් වල තියෙන වෛද්‍ය, පරිපූරක වෛද්‍ය, හෙද, සුළු සේවා, පුරප්පාඩු සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් දන්වලා තිනවා එමුණුම් අංක දෙකමගින්. A4 රෝහල් සඳහා පවතින අවශ්‍යතාවයන් සඳහා ප්‍රමුඛතාව කරගනිමින් විවිධ ව්‍යාපෘති යටතේ ලැබෙන ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් භෞතික සම්පත් හා භෞතික සම්පත් අත්පත් කර ගැනීමට කටයුතු සිදු කරමින් තියෙනවා. ඒ වගේම මානව සම්පත් සංවර්ධන සඳහා අවශ්‍ය බඳවා ගැනීම කිරීමටත්, ඒ වගේම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් ආයතනික මට්ටමින්, පළාත් සභා මට්ටමින් සහ ජාතික මට්ටමින් ක්‍රියාත්මක වෙමින් තියෙනවා සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමටත් තිබෙනවා.
ගරු
මන්ත්‍රී කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මධ්‍යම පළාත් සභාව යටතේ මෙන්ම මං හිතන්නේ මුළු දිස්ත්‍රික්කයේම පළාත් සභාවන් යටතේ තියෙන රෝහල්වල යටිතල පහසුකම් ඉතාමත්ම අඩු මට්ටමක තියෙන්නේ. දැන් මම නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ගත්තොත් මහකන්ද ප්‍රාථමික රෝහල, ඒ වගේම කළුගමුව ප්‍රාථමික රෝහල් දෙක ගත්තොත් සාමාන්‍යයෙන් දවසකට රෝගීන් 300-400 ප්‍රමාණයක රෝගීන් මේ රෝහල්වලට එනවා. නමුත් අඩුමතරමේ 20කටවත් රෝගීන් 20කටවත් වාඩි වෙන්න පුටු නැහැ මේ රෝහල්වල. දැන් අපි කළුගමුව ප්‍රාථමික රෝහල ගත්තොත් මාතෘ සායනය, ළමා සායනය, ඒ වගේම බෝවෙන රෝගීන් සියලු දෙනාම ඉන්නේ එක ශාලාවක. ගරුකතානායකතුමනි, ඉතින් විශේෂයෙන්ම ඒ වගේම ගොඩක් රෝහල්වල ඉන්න එක වෛද්‍යවරයෙක්. ඉතින් ඒ වෛද්‍යවරයා ලෙඩ හැදුනොත්, එහෙම නැත්නම් රාජකාරියට එන්න බැරිනොත් ඒ දවසට ඒ රෝහලේ රෝගීන් බලන්න කවුරුත් නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් හතරිලියද්දේ හඳබෝවන ප්‍රාථමික රෝහලේ ගිය අවුරුදු මාස 6කට විතර වෛද්‍යවරයෙක් හිටියේ නැහැ. ඉතින් ඒ එවැනි මේ පළාත් පාලන පළාත් සභා යටතේ තියෙන රෝහල් වල යටිතල පහසුකම්, මේ වගේම වෛද්‍යවරුන්ගේ හිඟය තුරන් කිරීම සඳහා ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා මම මේ අවස්ථාවේ අහන්න කැමතියි.
අපි විශේෂයෙන්ම දැන් අර භෞතික සම්පත් පැත්තෙන් ගත්තහම අපි වැඩපිළ දෙකක් හදලා තියෙනවා. එකක් තමයි ওই දිස්ත්‍රික් රෝහල් සහ එයින් පහත තියෙන ඒවා, ග්‍රාමීය රෝහල් සහ ප්‍රාදේශීය අනිකුත් සියලුම ගම් මට්ටමේ තියෙන රෝහල් කවර් වෙන විදිහට අපි විශේෂ භෞතික සම්පත් ඉහළ නැංවීමේ වැඩසටහනක් ලෝක බැංකුවේ ආධාර යටතේ ක්‍රියාත්මක වෙනවා. ඔබ ඔය කියන රෝහල් ලුත් ඒකට ඇතුළත් කරලා තියෙන්නේ. ඒක මේ තව මාස දෙක තුනකින් ඒ සඳහා වූ ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි බේස් හොස්පිටල් මූලික රෝහල් ගත්තාම ඒක ආසියානු සංවර්ධන බැංකුව යටතේ වූ වැඩපිළිවෙලක් හදලා තිනවා. ඒක යටතේ ඒ සම්පත්, ඒ වලට අවශ්‍ය සියලු සම්පත් අපි ලබා දීම ක්‍රියා කරනවා. ඒ වගේම අපි රෝහල් වල අපි විශ්ලේෂණයක් කරා, ඒවෙ තියෙන සම්පත් සහ ඒව ලබා ගන්න ඒ වලින් දෙන සේවාවන් සහ එන රෝගීන් සංඛ්‍යාව අනුව එක් එක් රෝහල් වල සුවිශේෂතා තිනවා. ඒ සුවිශේෂතා හඳුනා ගනිමින් එක් එක් රෝහල් කොහොමද වැඩි දියුණු කරන්නේ කියන කාරණයක් අපි වටහාගෙන තිනවා. ඒක නිසා ඒ වනුව එක් එක් රෝහලපත් වෙන සුවිශේෂීතාවය සලකලා ඒව වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙලක් හදලා තිනවා. මධ්‍යම පළාතේ ඒක බොහෝ දුරට අපි තව මාස කීපයකින් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මීට පෙරත් ලෝක බැංකුව ආධාර යටතේ ওই ග්‍රාමීය රෝහල් වල වැඩි දියුණු කිරීම කරා. නමුත් අපි පිළිගන්නවා සමහර ඒවල ඉතිරි වෙලා තියෙනවා. අපි ඒව ඉදිරියේදී ඒ යටතේ කරගෙන යනවා. ඒ වගේම බඳවා ගැනීම ගත්තාම ඇත්තටම අපිට වෛද්‍යවරු අපි ළඟදිම පශ්චාත් සීමාවාසී වෛද්‍යවරු ලබන සඳ වෙනකොට ඒගොල්ලෝ ඇප්ලිකේෂන් දාලා ඉවර වෙනවා. ඒක නිසා අපිට තව සතියක් දෙකක් ඇතුළත ඒ අය බඳව ගන්න පුළුවන්. හුඟක් වෙලාවට ඒගොල්ලෝ ওই ග්‍රාමීය රෝහල් වල සේවයේ යෙදීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනිකුත් කාර්ය මණ්ඩලවල බඳවා ගැනීමුත් තියෙනවා. නමුත් අපිට අවාසනාවකට වගේ අර එක්ස්රේ ටෙක්නීෂියන්ල ඒ වගේ බඳවා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා අධිකරණයෙන් වාරණ නියෝගයක් තියෙන නිසා.
ගරු කතානායකතුමනි, මගේ දෙවැනි ප්‍රශ්නය ගරු දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා අසනවා.
ගරු කතානායකතුමනි, බොහොම ස්තුතිවන්ත වෙනවා චමින්දාන මැතිනියට මට අවස්ථාව ලබා දීම ගැන. විශේෂයෙන් දෙවන ප්‍රශ්නය ගරු අමතුමනි, ඉතාම විශාල ප්‍රශ්නයක් මේ කුලියපිටිය රෝහල පිළිබඳ ප්‍රශ්නය. ඔබතුමා දන්නවා ඒකේ ප්‍රොෆෙසර් යුනිට් එකක් හදන්න අවශ්‍ය කරන කටයුතු ටික ලෑස්ති කරලා මේක අවුරුදු ගණනාවක් දැන් එහාට මෙහාට අදිනවා දාගෙන එක පැත්තක් කුරුණෑගලට අරන් යන්නේ. ඊළඟට මේ වගේ තත්ත්වයක්
තියෙනවා. ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා,
මේ හොස්පිටල් ගැන මම කතා කරන්නේ.
හොස්පිටල් තමයි.
ඔබතුමාත් වෛද්‍යවරයෙක් විදියට අධ්‍යක්ෂකවරයෙක් විදියට ඊට පින්ද මම කියන්නේ. මේක වැදගත් කාරණයක්. මෙතුවා මේ දන්නේ ඉඳා.
ගරු ජයසිරි ජයසිරි මන්ත්‍රීතුමා, මම මෙතන කතානායක වෛද්‍යවරයෙක් නෙවෙයි.
කතානායක
ඉන්නේ ඔබතුමාට අහන්න පුළුවන් අදාළ ප්‍රශ්නෙට අදාළට බාධකන
ඒක මේ හොස්පිටල් ගැන මම අහන්නේ.
හොස්පිටල් මේ කුලියා පිටිය ගැන මොකක්ද අහන්නේ?
හරි, ඉතින් මධ්‍යම පළාතේ කුලියා
නියෝජකතුමා මොකද
ඔබතුමා? මෙතුවා කැමතිනේ උත්තර දෙන්න.
නෑ නෑ,
මෙතුවා කැමතියි උත්තර දෙන්න.
නෑ නෑ, ඇමෙටි නෙවෙයි. ඇමෙතුණුත් උත්තර දෙන්න බෑ.
එහෙම කරන්න එපා. මේ කතානායක
කතානායකතුමා
නෑ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට අහන්න පුළුවන්
මේක මාධ්‍යයෙන් මේක ඉතමෙන් අහන්න ඉඩ දෙන්න
මාධ්‍යයෙන්
බලන්න ආමු කැමති නැද්ද කියලා අහන්නකෝ
කැමති නැති වුණත්
කැමති ජනතාවගේ ප්‍රශ්නයක් අහන්න දෙන්න
ජනක කරන් බලතල තියෙනවා ඒක ඒ අදහස අහන්න
කියලා ඔබතුමා කැමතිද ඔබතුමා
සම්බන්ධව උත්තරයක් දෙනවා
අරණී කරු මන්ත්‍රීතුමා
ඊර්ග උත්තරයක් තියෙනවා
ඔව්
ද හවසට
හරි
ඔව් අද අද හවස දාලා තිනවා
හරි ගරු මන්ත්‍රීතුමා ගරු රුවන්තිලක ජයකොඩි මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි අමාත්‍යතුමා ප්‍රශ්න අහනවා
මේ ගරු මන්ත්‍රීතුමා බොහොම විනයකරකව හැසිරෙන්න ඔය විදිහට PHM මහතුරන් මේ ගරු මන්ත්‍රීතුමා ඒ PHM මහත්තයන් මෙතන මේ සභාව ගර්භයේ එහෙම කතා කරන්න අවශ්‍යතාවක් නැහැ ගරු මන්ත්‍රීතුමා ඔව් තේරුණා කට තිබ්බ පල්ලියට කතා කරන්න එපා ගරු මන්ත්‍රීතුමා රයිට් කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට
ඔව් කලින්ම අහගන්න තිබ්බනේ කලින්ම අහගන්න තිබ්බනේ හරි ගරු කතානායකතුමනි
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
අපේ රුවන්තිලක ජයකොඩි මන්ත්‍රීතුමා නගන ප්‍රශ්නය අපනයින දෙපාර්තමේන්තුවට අදාළ ප්‍රශ්න කරන්නේ ඒකේ අයන්න එක පිළිතුර ඔව් ගොබින් ඇතුළු පාර්ශ්ව කරුවම් ලක්ෂ 7කට පමණ ආසන්න පිරිසක් මේ වන විට අපනයින කෘෂිකර්ම භෝග වගාවන්හි සහ ඒ ආසිත කර්මාන්තවල නියලී සිටි අයන්නේ දෙක පිළිතුර ඔවුන්ට ලබා දෙන පහසුකම් මොනවද කියලා අහන්නේ අපනයින කෘෂිකර්ම කෘෂි නිෂ්පාදන අපනයිනීට සුදුසු ප්‍රමිතීන්ට අනුකූලව සකස් කිරීම සඳහා අවශ්‍ය කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳව හා අස්වනු ගුණාත්මය ඉහළ නැන්වීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් හා මඟ පෙන්වීම සහ ආයෝජන ආධාර ලබා දීම ඇතුළුව ව්‍යවසායිකත්ව අපනයින වෙළඳපොළ හා සම්බන්ධ කරවීමට අදාළ උපදෙස් පුහුණු හා ක්‍රමවේදයන් අපනයින කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරයි. ඒකේ තුන පිළිතුර වැඩි විදේශ විනිමයක් ඉපයීමත් අපනයින කෘෂිභෝග ක්ෂේත්‍රයේ නිරත සියලු පාර්ශ්වකරුවන්ගේ තිරසාර ආර්ථික හා සමාජීය සම්වර්ධනයත් පෙරදරි කර ගනිමින් පරිසරය සුරකින අයුරින් අපනයින කෘෂිභෝග නිෂ්පාදනවල ප්‍රමාණාත්මක හා ගුණාත්මක ප්‍රවර්ධනයක් ඇති කිරීමට කටයුතු කිරීම අපනයින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරය වේ. එෙහිදී අපනයින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විෂයපත්‍රයට අයත් ගම්මිලිස්, කඩාබු, සාදික්කා, කනදමුංගු, කෝපි, කොකෝවා, වැනිලා, පුවක්, පැඟිලි, සේර, ගොරකා සහ කහ, ඉඟුරු ආදී කුළුබඩු භෝග, පානීය භෝග සහ උත්තේජකාරක භෝග වගා කිරීම සහ එම භෝගවලට අදාළව අපනයින ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සම්වර්ධනය හා පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ප්‍රධාන කාර්යභාරයේ වශයෙන් සිදු කෙරේ. රෝමිලක්කම් අතර පිළිතුර අපනයින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ තුල මෙම කටයුතු සඳහා ව්‍යාපාර උපදේශන ඒකකයක් ස්ථාපිත කර මේ සඳහා අවශ්‍ය මඟ පෙන්වීමට හා සහාය ලබා දීමට ඍජුවම දායක වේ. ඊට සමගාමීව දිසික් පළාත් මට්ටමින් ව්‍යවසායිකින්ව දැනුවත් කිරීමේ සහ පොහුණු කිරීමේ වැඩසටහන් පැවැත්වීම අපනයින කෘෂිභෝග අපනයිනියට සම්බන්ධ වන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ගොඩනගමින් ව්‍යවසායිකයින්ට වඩාත් පහසුවෙන් මේ සඳහා සම්බන්ධ වීමට කටයුතු කරනු ලැබේ. එමෙන්ම විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය වැනි තරුණ ව්‍යවසායකින්ට වඩාත් සමීප මාර්ග ඔස්සේ මේ පිළිබඳව දැනුම හා තොරතුරු ලබා දෙමින් අපනයිනිය ඔවුන් අතර ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර ඇත. පිළිතුර අදාළ නොවේ.
කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අමාත්‍යතුමනි, මේ නිලධාරීන්ගේ මේ වාර්තාවල මේ කුමක් සඳහන් වුවත් ඇත යථාර්ථය නම් අපනයන ඉලක්කරත් කෘෂිභෝග නිෂ්පාදනයේදී ඒ සිය නිෂ්පාදන අපනයන කිරීමේදී විවිධ ආකාරයේ දුෂ්කරතාවන්ට ගැටුම් වලට මුහුදෙනවා. ඒ වගේම නිෂ්පාදන අපනයන්කරුවන් ඉතා අඩු මුදලකට ගොවියන්ගේ නිෂ්පාදන මිලදීගෙන ඉතා ඉහළ මිලකට අපයන කරමින් ඉහළ ලාභයක් ගන්නවා. මම විශේෂයෙන්ම අමාත්‍ය මම මේ ප්‍රශ්නේ අහන්න හිතුවේ අපි මම දන්න අපි විශ්වවිද්‍යාලය ඉගෙන ගත්ත කාලෙදී ඒ අවසානයේදී ඒ විද්‍යාර්ථීන් ඒගොල්ලන්ට අවශ්‍ය වුණා මේ කෘෂිකර්මාන්තයට යොමු වෙන්න මේ අපනයන ඉලක්ක කරත් කෘෂිකර්මාන්තයට. එසා ඒගොල්ලන්ට ඒගොල්ලෝ මේ දෙපාර්තමේන්තුවට මේ කෘෂිකර්මාන්තයට ගියාන් පස්සේ ඒගොල්ලෝ මේ සම්බන්ධයෙන් එතනටම ලැබුණේ ඒගොල්ලෝ ගිහිල්ලා මේ අපනය සම්බන්ධව ඒ කොහොමද තියෙන විස්තර සම්බන්ධව කතා කරද්දී ඒගොල්ලෝ එතනින් එළියට ආවේ ඒ අපනයන් සම්බන්ධයෙන් ඒ කෘෂිකර්මාන්තය දෙන්න නෙවෙයි ඒගොල්ලෝ වෙනත් රැකියාවට යොමු වෙන්න ආවේ. මොකද ඒ සඳහා අවශ්‍ය පෙළඹීම සහ අවශ්‍ය පහසුකම් ටික ලබා දීලා නැහැ. එසා තරුණ පරම්පරාව ගත්තත් අති විශාල ප්‍රමාණයක් ඒගොල්ලෝ ඒ කැමැති මේ කෘෂිකර්මාන්තය දීලා වෙන ආදායම ලබන්න. එනිසා මම අහන්නේ ඔබතුමාගෙන් එනිසා මේක වඩා කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශ විසින් ඒ ගනු ලබන මේ දෙපාර්තමේන්තුවෙන් ලබන ක්‍රියාමාර්ග මොනවාද?
ගරු කතානායකතුමනි, මේ විෂය පත්‍රයට අදාළව ගත්තොත් අපි රටට ඩොලර් ගෙනීමට අදාළව උපයෝගී කරගන්න පුළුවන් ව්‍යාපෘතියක්. විශේෂයෙන්ම අපනයන භෝග ගත්තොත් එහෙම 14ක් තියෙනවා ප්‍රධාන වශයෙන් කුරුඳුත් ඇතුළත්ව ගත්තාම. ඒ තත්ත්වය ඇතුළේ කුරුඳු වලට දැන් වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා. මේ පරිසරික ඔබතුමා කිව්වා වගේ පෞගේ කාලවල ගත්තොත් එහෙම මේ සම්බන්ධව විශේෂ ගැටලු ප්‍රමාණයක් නිර්මාණය වුණා. එතකොට ඒවට අපිත් ඒ වෙලාවේ මැදිහත් වුණා, අරගල කළා. ඒ වගේම තමයි ප්‍රතිඅපනයින ක්‍රියාවලිය කියන ක්‍රියාවලියට මුවා වෙලා විවිධ අකටයුතුකම් සිද්ධ කෙරුවා. ඉන්දුනීසියාව, වියට්නාම් වගේ රටවලින් ගොඩක් වෙලාවට ගම්මිලිස් වගේ මේ අපනයින භෝග මේවා ගෙනල්ල වෙලා කවලම් කරලා මේඩියම් ශ්‍රී ලංකා කියන ලේබල් එක යටතේ පෞගේ කාලවල අලෙවි කෙරුවා. ඒ විතරක් නෙමෙයි, මීට අදාළව ඇමතුරු ගණනාවක් එක්ක මගේ මූලිකත්වයෙන් අපි ගොවිජන සම්මේලනයේ සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේදීත් ඒ අරගලවලදීත් අපිට අනාවරණය වෙච්ච කාරණා තමයි ඒ ඇමතුරුම සමහර තැන්වල කියලා තියෙනවා ලංකාවට එන්නෙත් නැතුව ඉන්දුනීසියාව වගේ රටවල ගම්මිලිස් නැවේදීම මේඩියම් ශ්‍රී ලංකා කියන ලේබල් එක යටතේ වෙනත් රටවලට ගිහිල්ලා තියෙනවා. අපේ කුළුබඩුවලට ලෝකෙ හොඳ ඉල්ලුමක් තියෙනවා, හොඳ පාසුකමක් තියෙනවා. ඒ තත්ත්වයන් පාවිච්චි කරලා අකටයුතුකම් ගොඩාක් සිද්ධ වුණා. ඒ අකටයුතුකම් වැළැක්වීම සඳහා මේ වෙනකොට අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ පමණක් නෙමෙයි, මෙම දෙපාර්තමේන්තුවට අදාළ මේ වගාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙවර අයවැයෙන් මීට පෙරවෙන් කරන මුදලට වඩා විශාල මුදල් ප්‍රමාණිකුත් වෙන් කරලා තියෙනවා. තුන්ගුණයක් මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ මුදල් පරිහරණය කරමින් මේ වගාව ප්‍රචලිත කිරීමටත් ඒ වගේම තමයි ඒ වගාව කරන ජනතාවගේ වෙළඳපොළ ප්‍රශ්නේ නිරාකරණය කිරීමටත් අපි මේ වෙනකොට මැදිහත් වෙමින් ඉන්නවා.
දෙවන අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, මම හිතනවා මේ අතුරු ප්‍රශ්න අදාළව යම් පිළිතුරුත් ලැබුණා. නමුත් මම නැවතත් අහන්නේ, ඔබතුමා දන්නවා අමාත්‍යමා විදියට පසුගිය කාලේ ඒ නිෂ්පාදන අපනයදී විවිධ ආකාරයේ විවිධ දූෂණ සිදු වුණා. මම හිතන්නේ ඒව සම්බන්ධයෙන් විශාල හඬක් නැගී ඔබතුමා එළියේදී ඒ ගොවින් සමග එකතු කරගෙන ගොවි සංවිධාන හරහා විශාල ඒ සම්බන්ධයෙන් විශාල හඬක් නැගුවා. මේ සම්බන්ධ වර්තමානයේදී අපිට මේ සඳහා වැළැක්වීම සඳහා විශේෂ වූ ඒ පියවර ඔබතුමා රැගෙන තිබෙනවද? ඔවුන්ට දෙන්න පුළුවන් සහතිකයක් තිබෙනවද?
ඇත්තරම වැදගත් ප්‍රශ්නයක්. ඔබතුමා අහපු ප්‍රශ්නේ සම්බන්ධයෙන් මට පෞද්ගලිකවම හොඳම අත්දැකීම් තියෙනවා. ඒක අවස්ථාවකදී රාජගිරිය කෘෂිකර්ම අමාත්‍යාංශයේ අර මේ ප්‍රශ්නකාරී කෘෂිකර්ම අමාත්‍යාංශයේ තිබුණු සාකච්ඡාවකදී හිටපු කෘෂිකර්ම ඇමතිවරයාම මායිකම ප්‍රකාශ කළා ඒ සාකච්ඡාවෙන් අනතුරුව. විශේෂයෙන්ම ඉන්දුනීසියාවේ ගම්මිලිස් ලංකාවට ගෙනල්ලා ලංකාවට වඩායට ගේන්නෙත් නැතුව නැවේදීම මේවා ලංකාවේ විදියට මේඩ් ඉන් ශ්‍රී ලංකා ලේබල් එක යටතේ උවමාරු වෙනවයි කියන කාරණේ ඔහු ඒ වෙලාවේ ප්‍රකාශ කෙරුවා. දයාගමගේ ඇමති රැක්ක සාකච්ඡා කරලා තියෙනවා, තවත් ඇමතිරුක සාකච්ඡා කරලා තියෙනවා, අරගල කරලා තියෙනවා. මිද්දෙනී නගරේ මේ හැමතැනම අපි උද්ඝෝෂණ කරලා තියෙනවා, අරගල කරලා තියෙනවා. ගොවි ජනතාවට සිද්ධ වෙච්ච අකටයුතුකම් එක්ක ඒ අකටයුතුකම් වෙන්න බලපාපු කාරණාව තමයි විශේෂම කරුංකා, ගම්මිලිස්, ඒ වගේම කුරුඳු මේ වාගේ විශේෂ භෝග ගත්තාම තුට්ටු දෙකට මිල බහිනවා සමහර අවස්ථාවල, සමහර අවස්ථාවල ගොවිට විකුණන්න බැරි වෙනවා. ඒ තත්ත්වය උදා වෙන්න හේතුව තමයි විශේෂයෙන්ම අර පිට රටවල තියෙන කසල බඩු ගෙනල්ල බෙදලා කවලම් කරලා කසල තේ අපේ තේ විදියට යවනවා වගේම මේ ක්‍රියාවලිය පෞගේ කාලේ ගජරාමයට සිද්ධ වුණා. ඒ තත්ත්වයන් ඇතුලේ තමයි අපේ රටේ අපට තිබුණු වෙළඳපොළේ ප්‍රශ්න මතුවුණා, අපේ රටට තිබුණු සන්නාමය කීර්තිනාමය පළුදු වුණා. ඒවාගේම තමයි අපේ බඩුවලට යම් කිසි ඉන්දියාවගේ රටවල් ගන්න කෝටාවක් තියෙනවා. ඒ කෝටාව වෙනත් රටවල කසල බඩුවලින් සම්පූර්ණ වෙනකොට අපිට ප්‍රශ්නයක් ආවා, වෙළඳපොළ ප්‍රශ්නයක් ආවා. ඒ ප්‍රශ්නෙත් එක්ක අපේ ගොවි ජනතාවගේ බඩුවලට ඉල්ලුමක් නැතුව ගියා, මිල පහළ වැටුණා. ඉතින් මේ තත්ත්වය පිළිබඳව අපට ඉතාමත්ම හොඳ අත්දැකීම් තියෙනවා. මේවා සම්බන්ධයෙන් අපි කෙරලා මැනලා මේ පිළිබඳව අපි අධ්‍යයනය කරලා තියෙනවා. ඒ තත්ත්වය තුළ අද මේ දෙපාර්තමේන්තුව අපි යටතේම අපි අමාත්‍යාංශ යටතේම පැමිණලා තියෙනවා. ඒ අත්දැකීම් එක්ක, ඒ සම්බන්ධකම් එක්ක, ඒ අවබෝධය ඇතුලේ මේ තියෙන තත්ත්වය වෙනස් කිරීම සඳහා අපි මේනකොට කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම තමයි මේක අනිවාර්යෙන්ම වෙනස් කරනවා අපේ රටේ මේ අපනයින භෝග ඉතාමත්ම හොඳ දියුණු තැනකට අපි අනිවාර්යෙන්ම ගේනවා. රටට ඩොලර් විශාල පංගුවක් ගේන විදිහට මේ කර්මාන්තය අනිවාර්යෙන්ම අපි උඩට ගේනවා. ඒ වගේම තමයි මේ තුල සිද්ධ වෙච්ච වංචා දූෂණ අකටයුතුකම් ක්‍රමානුකූලව මේ වෙනකොට ඒවට වැටපදිමින් ඒවට අදාළව මැදිහත් වෙමින් අපි ඉන්නවයි කියන කාරණේ මේ වෙලාවේ මතක් කරනවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා.
කථානායකතුමනි, මම 27-2 යටතේ ගරු සාමාජිකයන්ගේ අවධානය යොමු කිරීමට අද මෙහි සිටින්නේ අසමාන සහ ජනතා පක්ෂව නොවන ආකාරයට ක්‍රියාත්මක වන පාලනයට ඉතා අඩු යටත් විජය ලැබූ ලීසින් කර්මාන්තය පිළිබඳව වහාම යථා සංස්කරණයක් අවශ්‍ය වන අවස්ථාව ගැනයි. අතිශය කනගාටුදායක කරුණක් වන්නේ මධ්‍යම මහ බැංකුවේ බලපත්‍ර සහ පරීක්ෂණ යටතේ පවතින මුදල් ආයතන, විශේෂයෙන්ම මූල්‍ය සමාගම් බරපතල් හා දඩුවම්දායක ක්‍රියාමාර්ග මගින් ලීස් කරගත් වාහන, යාන්ත්‍රෝපකරණ වැනි දේපළ නැවත ලබා ගැනීමට යොදවන වීමයි. මෙය කිසිදු ආදර සාධාරණය හෝ තත්ත්වයක් සැලකිල්ලට නොගෙන සිදු කරන අතර ණය මුදලින් 70%ක් දැනටමත් ගෙවා ඇති අවස්ථාවල දී පවා මෙවැනි පියවර ගන්නා බව දැකිය හැකිය. තවද දැනට පනවන ලද නීති රීති අනුව ගෙවීම ප්‍රමාද වීමේ දිනයේ සිට දින 90-150 ඇතුළත ණය ගෙවීමේ අසමත්භාවය කැමැත්තෙන් සිදු කර තිබේද නැද්ද? රෝගීභාවය, රැකියාව අහිමිවීම, ජාතික ආර්ථික අස්ථාවරය වෙනවීම අනිවාර්ය හේතු මත සිදුවියද යන්න පිළිබඳ සුදුසු විග්‍රහයක් නොමැතිව ඇපේට තිබූ දේපල අත්හැර ගන්නට ඉඩ ලබා දී ඇත. කථානායකතුමනි, මතක තියාගන්න අවශ්‍යයි, රට බංකොලොත් වුණාම 10% තියෙන එක 30% ගියාමත් ඒකත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒකෙන් ඇති වෙලා තියෙන ප්‍රතිවිපාකය තමයි මේ. මෙම තත්ත්වය මගින් මූල්‍ය පද්ධතියේ ජනතාවගේ විශ්වාසය අඩුවෙමින් දුප්පත්කම තවදුරටත් වැඩිවෙමින් මධ්‍යම මහ බැංකුවේ දැක්විය යුතු වගකීම සහ වගකීම් බාරගන්න නියෝජිතකයෝ ලෙස වූ භූමිකාවේ පහත වැටිමෙන් පවතී. එබැවින් මධ්‍යම බැංකුව අයවැය ගෙවීම අසමත්භාවයේ කැමැත්තෙන් සිදුකරන පුද්ගලින් සහ අනිවාර්ය ගැටළු මුහුණ දෙන පුද්ගලින් අතර වෙනස හඳුනා ගනිමින් තත්ත්වය මෙනවින් විග්‍රහ කරන මිනිසුන්ට යහපත් සහ ගුණාත්මක සේවයක් සැපයන සම්පූර්ණ මනුෂ්‍යත්වයේ සහගත වාහන දේපළ නැවත ලබා ගැනීමේ ආකෘතියක් ඉදිරිපත් කළ යුතුය. මේ කථානායකතුමනි, මේ සම්බන්ධයෙන් නුවර සමහරලාක ඒගොල්ලෝගේ ගෙයින් ඇදලා එළියට දාන තත්ත්වයක් ඇතිලා තියෙනවා. කාර් එක එළියට යන ගමන, ඉතින් මම මේ මනුෂ්‍යභාවයෙන් තමයි ඒක අහන්නේ. ඒ අනුව මම පහත සඳහන් ප්‍රශ්න වලට මධ්‍යම මහ බැංකුව වහා පිළිතුරු සහ ප්‍රතිපත්ති පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. 1. ආකාශ්මිකව ණය ගෙවීමේ අසමත්භාවය පවතන ණය ග්‍රාහකයන් සඳහා මධ්‍යම බැංකුවේ උපදෙස් යටතේ දැනට පවතින විශේෂ නියමිත ආරක්ෂා මොනවාද? මධ්‍යම බැංකුව අතින් වසරකට සිදුවන දේපළ අත්පත් කර ගැනීමේ ගණන සහ ඒවා තුළ ආර්ථික අසීරුතාවයට මුහුණ දී ඇති පුද්ගලයන් සිදුවෙන ප්‍රතිශතය පිළිබඳ දත්ත ලබා දිය හැකිද? 2. ලීසින් කරගත් වාහන වැනි ඇප දේපළ ගෙවීම ප්‍රමාද වූ දින 90-120 ඇතුළත අත්පත් කර ගැනීමට ග්‍රාහකයන්ගේ ආර්ථික අසීරුතාවය අදහස නැවත සාකච්ඡා කිරීමට කැමැත්ත ආදී විග්‍රහ කිරීමක් නොමැතිව මධ්‍යම මහ බැංකුව නිසා ඉඩ ලබා දී ඇත්ද?
තුන මධ්‍යම බැංකුව කැමැත්තෙන් ණය ගෙවීම අසමත්භාවයට පත් වූ පුද්ගලයන් සහ අනිවාර්ය ආර්ථිකය ගැටළු මුහුණ දී පුද්ගලයන් අතර වෙනස හඳුනා ගනිමින් අත්පත් කර ගැනීමේ පියවර ගැනීමට පෙර සාකච්ඡාව නැවත ගැටුම් යථා තත්ත්වයට පත් කිරීම නැවත ගෙවීමේ සැලැස්මක් යෝජනා කිරීම ආදී අනිවාර්ය කිරීම උපදෙස් නිකුත් කිරීමට හෝ නිර්දේශ කිරීමට සැලකිලිමත් වන්නේද? හතර මධ්‍යම බැංකුව අත්පත් කර ගැනීම පියවර ගැනීමට පෙර විශේෂයෙන්ම ආදායම උපයා ගැනීමට තම වාහන හෝ යන්ත්‍ර භාවිත කරන කුඩා ව්‍යාපාරිකයන් සඳහා අනිවාර්ය අනුග්‍රහ කාලය සහිත යන්ත්‍රෝපකරණයක් හෝ නඩුව මධ්‍යස්ථ කිරීමේ මණ්ඩලයක් පිහිටුවීම පිළිබඳ සලකා බැලීමක් සලකා බලමින් තිබේද? 5. What are the legal remedies currently available to leases for alleged unfair repossession of their lease assets? Has the central bank ever intervened in the cases where financial institutions were found to have acted with undue haste or without exploring restructuring options? 6. Will the central bank commit to policy review of the leasing sector, particularly to examine the impact of the harsh cease practices on small business owners, self-employed individuals and low-income earners so that a more equitable and humane framework can be instituted? 7. Can the central bank provide a breakdown of the leasing contract by institutions and indicate whether the large finance companies dominate the market due to regulatory asymmetry or monopolistic practice? And if so, what steps will be taken to ensure level playing fields for the consumer? Thank you, Speaker.
Honorable Deputy.
Garu Kathanayakathumani, mem prashneyata pilithuru deema sandaha mama kallila sitinawa.
Garu Sivanjanam Sridharan Mantrithuma.
Gaurava Sabhanayar avargale. நகர அபிவிருத்தி நிர்மாணிப்பு மற்றும் வீடமைப்பு அமைச்சர் கௌரவ அனுரா கருணாதிலக அவர்களை இன்றைய தினம் கேட்பதற்காக யாழ்ப்பாண மாவட்டத்தில் உள்ள 17 உள்ளூராட்சி மன்றங்களில் பிரதேச சபைகளாக உள்ள 13 உள்ளூராட்சி மன்றங்களினதும் நிர்வாக ஆளுகைக்குட்பட்ட அனைத்து பகுதிகளிலும் நகர அபிவிருத்தி கட்டளை சட்டத்தின் கீழ் 2020 7/24 தேதிய 2185/74 இலக்க அதிவிசேட வர்த்தமான பத்திரிகை மூலம் நகர அபிவிருத்தி பகுதிகளாக வெளிப்படுத்தப்பட்டுள்ளது. இதன் மூலம் பிரதேச சபைகளின் அதிகாரங்களை மத்திய அரசின் கீழ் உள்ள நகர அபிவிருத்தி அதிகார சபை கட்டுப்படுத்தும் நிலை ஏற்பட்டுள்ளதுடன் கட்டுமான அனுமதி, நில அளவை படம் உறுதிப்படுத்தல், காணி உப பிரிவிடல், வீதி எல்லைக்கோட்டு சான்றிதழ், ஆதன ஒருங்கிணைப்பு உள்ளிட்ட பிரதேச சபைகளால் மேற்கொள்ளப்படும் மக்கள் நல சேவைகளுக்கான கட்டணம், கள ஆய்வு மற்றும் ஆவண கட்டணங்கள் என்பவை உச்ச அளவில் நகர அபிவிருத்தி அதிகார சபையால் நிர்ணயம் செய்யப்படுகின்றமை சாதாரண மக்கள் மீது பொருளாதார சுமையை சுமத்துவதாக அமைந்துள்ளது. தற்சார்பு பொருளாதாரம் முன்னிலைப்படுத்தப்படும் கிராமங்களில் தமது வாழ்வாதாரம் கருதி மக்களால் மேற்கொள்ளப்படும் சிறிய மற்றும் நடுத்தர சிறுகை தொழில், குடிசை கை தொழில் என்பவை வியாபார ஆதனங்களாக மாற்றப்பட்டு அனுமதி வழங்கப்படுகின்றமையால் சாதாரண மக்கள் படும் அவலங்கள் எத்தகையவை என்பதை அமைச்சர் அறிவார். மாநகர சபைகளுக்கும் நகர சபைகளுக்குமே நகர அபிவிருத்தி கட்டளை சட்டம் பொருந்தத்தக்க சூழலில் மக்களின் இயல்பு வாழ்வையும் பிரதேச சபைகளின் இயங்கு நிலையையும் தேச வளமையையும் பாதிக்கும் வகையில் யாழ்ப்பாண மாவட்டத்தின் அனைத்து பிரதேச சபைகளின் எல்லைகளும் நகர அபிவிருத்தி பிரதேசங்களாக வெளிப்படுத்தப்பட்டமை ஏன் என்பதை அமைச்சர் இச்சபைக்கு அறிவிப்பாரா? இத்தகைய வர்த்தமானி அறிவித்தலின் பின்னரே தைட்டி விகாரை உள்ளிட்ட சட்டவிரோத கட்டுமானங்களின் அதிகரிப்பும் ஏற்பட்டுள்ளது என்ற அடிப்படையில் பொதுமக்களின் நலன் கருதி மேற்கொள்ளப்படும் பிரதேச சபைகளின் தீர்மானங்களையும் மீறி நகர அபிவிருத்தி அதிகார சபையால் வழங்கப்படும் அனுமதிகளை தடுப்பதற்கான வழிவகைகள் எவை என்பதை அமைச்சர் இச்சபைக்கு அறிவிப்பாரா? பிரதேச சபைகளின் அதிகாரங்களையும் இலகுபடுத்தப்பட்ட மக்கள் நல சேவைகளையும் கேள்விக்குட்படுத்தும் வகையிலான மேற்படி வர்த்தமான அறிவித்தலை மீளப்பெறுவதொன்றே சபைகளின் சுயாதீன இயங்கு நிலையை உறுதி செய்யும் என்ற அடிப்படையில் குறித்த வர்த்தமான அறிவித்தலை மீளப்பெற நடவடிக்கை எடுக்கப்படுமா என்பதை அமைச்சர் இச்சபைக்கு அறிவிப்பாரா? ஆமெனில் குறித்த அறிவித்தல் எப்போது மீளப்பெறப்படும் என்பதையும் இல்லையெனில் அதற்கான காரணம் என்ன என்பதையும் அமைச்சர் அவர்கள் இச்சபைக்கு அறிவிப்பாரா?
කතානායක තුමනි ගරු මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය සඳහා වන පිළිතුරේ ඒ තාක්ෂණික කරුණු ගණනාවක් ඇතුළත් කළ යුතු තියෙනවා. ඒ වගේම ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් ගත යුතු තුනයි. ඒ නිසා අපිට ප්‍රමාණවත් කාලයකට පස්සේ පිළිතුරු ලබා දෙන්න කටයුතු කරනවා.